ගුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණි වල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
අයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඔන්න අදත් ඌවේ ගුරු කිතරින් මේ සූදානම සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙන එන්න අද දවසේ ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල මධ්‍යමහා විද්‍යාලයේ වාසනා ඩි සිල්වා ගුරු මෑණියන්.
අයිබෝන් දුවේ පුතේ අද ඉගෙන ගන්නට යන්නේ නිවරදි ඉරියව්. 10 11 ශ්‍රේණි දෙකටම අදාළ වූ නිවරදි ඉරියව් පාඩම. නැතිනම් ඉරියව් සඳහා බලපාන ජීව යාන්ත්‍ර මූලධර්ම මොනවද කියන එක. අපි ප්‍රථමයෙන්ම ඉරියව්වක් කියන්නේ නිවරදි ඉරියව්වක් කියන්නේ මොකක්ද කියලා විමසලා බලමු. පුතේ නිවරදි ඉරියව්වක් කියන්නේ යම්කිසි ක්‍රියාකාරකමක් කිරීමේදී අවම ශක්තියක් දැනෙන ලෙස, අවම පීඩනයක් දැනෙන ලෙස ශරීරයේ සිදුවන යහපත් යාන්ත්‍රික ක්‍රියාවලියකට අපි නිවරදි ඉරියව්වක් කියලා කියනවා. එන්නේ නිර්වචනයේ තුලම තියෙනවා නිවරදි ඉරියව්වක ලක්ෂණ. අවම ශක්තියක් දැනෙනවා, අවම පීඩනයක් දැනෙනවා. ඒ වගේම ශරීරයේ අනෙකුත් කොටස්වලට අවම පීඩනයක් දැනෙනවා. අපිට හොඳ ප්‍රසන්න පෙනුමක් ලැබෙන බව මේ නිර්වචනය තුලින් අපිට දැනගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ නිවරදි ඉරියව් ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ගතික සහ ස්ථිතික. ගතික කියලා කිව්වොත් අපිට ගන්න පුළුවන් පුතේ චලන දැක්වීමකින් දැක්වීමක් සිදුවන. චලන දැක්වීමක් සිදුවන ඉරියව් අපි ගතික ඉරියව් කියනවා. ඒ කියන්නේ උදාහරණ වශයෙන් ගත්තොත් දිවීම, පැනීම, ඇවිදීම වගේ ක්‍රියාකාරකම් ගන්න පුළුවන්. චලන දැක්වීමක් ඉරියව් දක්වන අවස්ථාවේ සිද්ධ වෙන්නේ නැත්නම් අපි ඉරියව් වලට ස්ථිතික ඉරියව් කියලා හඳුන්වනවා. ඒ තමයි සිට ගැනීම, හිඳ ගැනීම හා වැතිරීම. දැන් අපි ඉගෙන ගත්ත මොකද්ද නිවරදි ඉරියව්වක් කියන්නේ? නිවරදි ඉරියව්වක් පවත්වා ගන්නකොට අපි ඒව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් කිව්වා. ඒ තමයි ගතික සහ ස්ථිතික කියලා දැක්වුවා. ඒවට අදාළ උදාහරණත් අපි කතා කරා. අපි දැන් බලමු පුතේ 10 ශ්‍රේණියට අදාළව අපිට ඉගෙන ගන්න තියෙනවා නිවරදි ඉරියව් සඳහා බලපාන ජීවයාන්ත්‍ර මූලධර්ම වලින් කොටස් දෙකක්. අනෙකුත් කොටස් ටික අපි ඉගෙන ගන්නේ 11 ශ්‍රේණියේදී. එතකොට අද දවසේදී මම ඒ සියලුම ඉරියව් අදාළවන ජීවයාන්ත්‍ර මූලධර්ම මොනවද කියලා සාකච්ඡා කරනවා. ඉරියව් සඳහා බලපාන ප්‍රධාන මූලධර්ම 6 ගැන සාකච්ඡා කරොත් ඒ තමයි පුතේ ගුරුත්ව කේන්ද්‍රය. පළවන සාධකය තමයි ගුරුත්ව කේන්ද්‍රය. ඊළඟට එනවා සමබරතාවය. ඊළඟ එක අවස්ථිතිය. අනික දෙය තමයි බලය. ඊළඟට බලයේ දිශාව. ඉන්පසු අපිට දකින්න පුළුවන් ගම්මිතාවය. දැන් අපි මේ ඉරියව් සඳහා බලපාන ජීවයාන්ත්‍ර මූලධර්ම එකින් එක සාකච්ඡා කර බලමු. ගුරුත්ව කේන්ද්‍රය පළවෙනිටම බලපාන සාධකේ ගුරුත්ව කේන්ද්‍රය. ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ පුතේ මිනිස්යාගේ සිරුරේ හරි මිනිස් සිරුරේ හෝ යම්කිසි වස්තුවක සියලුම අංශවල බල කිසියම් ලක්ෂයක් වටා ඒක රාශී වී ක්‍රියාත්මක වනවා නම් අන්න අපි ඒ ක්‍රියාත්මක වන ලක්ෂයට කියනවා ගුරුත්ව කේන්ද්‍රය කියලා. අපිට හඳුනගන්න ලේසි වෙනවා පුතේ. අපි දැන් අපි පාවිච්චි කරන කවපෙත්තක් අපි ක්‍රීඩාවලදී භාවිතා කරන කවපෙත්තක් ගත්ත කවපෙත්ත මැද ඔගලන්ට දකින්න පුළුවන් වෙන ඇණයක් සය කරලා තියෙනවා. අන්න ඒ ඇණේ තිබෙන ස්ථානය අපි ගුරුත්ව කේන්ද්‍රය කියලා හඳුන්වන්න පුළුවන් වෙනවා. ඊළඟට මිනිස්සයා පුද්ගලෙක් පොළවේ පුද්ගලයෙකු සිටගෙන සිටින අවස්ථාවේදී පොළොව මට්ටමේ සිට 156ක් උසින් මිනිස්සයාගේ පුද්ගලයාගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් එතන අපේ නාභිය ස්ථානය වගේ හඳුන්වනවා. ඒ ස්ථානය අපිට ගුරුත්ව කේන්ද්‍රය කියලා හඳුර ගන්න පුළුවන් වෙනවා. 10 ශ්‍රේණිය පොතට අදාළව 24 වෙනි පිටියේ 3-2 රූපයෙන් සහ 3-1 රූපයෙන් මේ උදාහරණ ඔයගලන්ට පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. එතකොට මතක තියාගන්න පුතේ මේ ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ සියලුම අංශවල බලය බර ඒක රාශිවී ක්‍රියාත්මක වන ස්ථානය නම් අපි ඉහළ යාමකදී ගුරුත්ව කේන්ද්‍රයේ ඉහළටත් අපි පැත්තකට ඇලවීමේදී ඒ දිශාවටත් පහළට නැමීමකදී පහළටත් අපිට ගුරුත්ව කේන්ද්‍රයේ ගමන් මාර්ගය හඳුරගන්න පුළුවන් වෙනවා. එතකොට අපි දැන් දැනගත්ත ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මොකද්ද? ඒට බලපාන උදාහරණ මොනවද? එහි ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක අපි දැනගත්තා. දැන් අපි බලමු ජීවයාන්ත්‍ර මූලධර්ම සඳහා බලපාන දෙවන සාධකය සමබරතාවය. පුතේ සමබරතාවය කියලා කියන්නේ කිසියම් වස්තුවක් මත ක්‍රියා කරන සියලුම බලවල සම්ප්‍රයුක්තේ ශූන්‍ය නම්. යම් කිසි වස්තුවක් මත ක්‍රියා කරන සියලුම බලවල සම්ප්‍රයුක්තේ ශූන්‍ය නම් අන්න ඒ අවස්ථාවේදී වස්තුව සමබරතාවයේ පවතිනවා. තැටිතරාදියක් ගත්තොත් අපි දන්නවා එක පැත්තකට පඩියක් දානවා, අනිත් පැත්තට ද්‍රව්‍ය දාලා අපි ඒක සමබර කරගන්නවා. ඒ වගේම තමයි අපි සීසෝ එකක් ගත්තොත් ඒ සීසෝව සමබරතාවයේ පවතිනවා. පාසල්වල තියෙන උද්‍යානවල තියෙන සීසෝ එක යම් කිසි මට්ටමකට පහළ දාලා තියෙන්නේ නැගීමට පහසුවට සඳහා, නැත්නම් අපිට සීසෝ එක සමබරතාවයේ තියන්න පුළුවන් වෙනවා. මෙන්න මේ සමබරතාවය කියන සාධකයේ සමබරතාවය පවත්වා ගන්න. මෙන්න මේ සමබරතාවය පවත්වා ගන්න ඉවහල් වන සාධක කිහිපයක් අපිට ඉගෙන ගැනීමට සිදු වෙනවා. මේකෙන් පළවන සාධකේ වන්නේ ගුරුත්ව රේඛාව ආධාරක පතුල සීමාවේ පිහිටීම. ඒ කියන්නේ පුතේ දැන් පුද්ගලයෙකු සීරුවෙන් සිට ගත්තොත් ඔහුගේ ඔහු දෙකට වෙනසේ ඉරක් ඇඳොත් අන්න අපි ඒ රේඛාවට කියනවා ගුරුත්ව රේඛාව කියලා. ඒක තියන්නේ අපේ ආධාර පතුල සීමාවේ. ආධාර කරගෙන ඉන්න පතුල සීමාවේ එය පිහිටලා තියන්නේ ආධාරක පතුල සීමාවේ. මෙන්න මේ අවස්ථාවකදී අපි සමබරතාවයේ පවතිනවා. නමුත් පුතා අපි යම්කිසි ආකාරයකින් පහළට නැමුණුතින් දිගින් දිගට නැමීමකට පත්වොත් අපි යම්කිසි අවස්ථාවක පෙරලීමකට ලක් වෙනවා. අපිට වැටෙන්න පුළුවන් වෙනවා. එම නිසා ගුරුත්ව රේඛාව ආධාරක පතුල සීමාවේ පිහිටියොත් අපිට සම්බරතාවය පවත්වා ගන්න පුළුවන්. නමුත් අප ඉදිරියට නැමීමකදී අපේ ගුරුත්ව රේඛාව අපෙන් ඔබ්බට ගමන් කිරීමක් සිදු වන නිසා අපේ සමබරතාවය නැති වෙලා යන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි පුතේ අපි ජිම්නාස්ටික් ක්‍රීඩාවේදී සෑම වෙලාවකම භාවිතා කරනවා අත්සිටුම, නැත්නම් හෑන්ඩ් ස්ටෑන්ඩ් එක කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ඒ හෑන්ඩ් ස්ටෑන්ඩ් එක වෙලේදී අපේ සමබරතාවය රැකගන්න අපේ ආධාරක පතුල වෙලා තියෙන්නේ අපේ දෑත්. ඒ අවස්ථාවේදීත් ආධාරක පතුල සීමාවේ ගුරුත්ව රේඛාව පිහිටියොතින් අපිට පුළුවන් වෙනවා අපේ සමබරතාවය රැකගෙන අත්සිටුම නිවරදිව කරගන්න. දෙවන අවස්ථාව විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ගුරුත්ව කේන්ද්‍රයේ පහළ මට්ටමක පැවතීම. ගුරුත්ව කේන්ද්‍රයේ පහළ මට්ටමක පැවතීම විදිහට අපිට හඳුන්වන්න පුළුවන් උදාහරණයක් මගින් අපි මේ පැහැදිලි කරගත්තොත් අඟල් දෙකේ පයිප බට කෑල්ලකුත්, අඟල් දෙකක් පළල පයිප බට කෑල්ලකුත්, අඟල් දෙකක් පළල අඩි 6ක් උස පයිප බට කෑල්ලකුත්, අඟල් දෙකක් පළල පයිප බට කෑල්ලක් අඟල් දෙකක් උස, අඟල් දෙකක් පළල අඩි 6ක් උස පයිප බට කෑල්ලක් පොළොවක් මත සිටුවීමේදී අපිට සිටවන්නට උත්සාහ කිරීමේදී අපිට පුළුවන් වෙනවා දැනගන්න අඟල් දෙකක් පළල අඟල් දෙකක් උස පයිප බට කෑල්ල අපිට පහසුවෙන්ම පොළොව මත ස්ථානගත කරන්න පුළුවන්. නමුත් අඩි 6ක් උස පයිප බට කෑල්ල ඉක්මනින් වැටෙන්නපත් වෙනවා. වැටෙන්න පුළුවන්. ඒක නිසා ඒ අවස්ථාවකදී අපිට දැනගන්න පුළුවන් වෙනවා ගුරුත්ව කේන්ද්‍රයේ පහළ මට්ටමක පැවතීම සමබරතාවයට ඉවහල් වෙනවා කියලා. අපේ පෙළපොතේ 3-8 රූපයෙන් එක පැහැදිලිව දක්වලා තියෙනවා. ගුරුත්ව රේඛාව x අකුරෙන් හඳුන්වලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඒ රූපයේ සමබරතාවය ගුරුත්ව කේන්ද්‍රයේ පහළ මට්ටමක පැවතීම නිසා වඩාත් හොඳින් පවතින බවත්, B රූපය ඊට සාපේක්ෂව සම්බරතාවය රැකගැනීමට පොඩි ඉඩකඩ අඩුයි කියන එක අපිට දැනගන්න පුළුවන් වෙනවා. මේක අපි ක්‍රීඩාවට යොදාගත්ත යගුලිය දැමීමේකදී අපි નિરાයාසයෙන්ම අපේ ශරීරය යගුලිය දමනවත් සමගම ඉදිරියට නැඹුරු වෙනවා. අපි ඉදිරියට නැඹුරු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙත් පුතේ අපේ ගුරුත්ව රේඛාව පහ ගුරුත්ව කේන්ද්‍රේ පහළ මට්ටමකට ගෙනීම. ඒ වගේම තමයි නිට්බෝලයක් ඇල්ලීමේදී අපි පැනීමක් සිදු කරනවා. ඒ පැනීම සිදු කරලා අපි ධනේශ් වලින් නැමීමෙන් සිදු කරන්නෙත් අපේ ගුරුත්ව කේන්ද්‍රය පහළ මට්ටමකට ගෙනීම. එතකොට අපේ එවිට අපේ සමබරතාවය රැකගන්න පුළුවන් වෙනවා ගුරුත්ව කේන්ද්‍රය පහළ මට්ටමකට රැගෙන යාම. අපි ඉන්පසු තුන්වන සාධකය ගැන පිරික්සලා බලමු. තුන්වන සාධකය ගත්තොත් ආධාරක පතුල විශාල වීම. උදාහරණයක් මගෙන් පැහැදිලි කරගත්තොත් මොනවාද මේ ආධාරක පතුල විශාල වීම කියන්නේ කියලා පුතේ. අපි සීලුවෙන් සිටගෙන සිටින විට අපේ පාද එක ළඟ තියෙනවා. ටික වෙලාවක් මේ විදිහට සිටගෙන සිටීමේදී අපිට දැනෙනවා අපිට ඉන්න අමාරුයි. අන්න ඒ නිසා තමයි පුතේ අපි පාසලේ උදෑසන රැස්වීමට සවන් දීමේදී, යම්කිසි අමුත්‍තිකගේ දේශනයකට සවන් දීමේදී අපිව පහසුවට දාලා තියෙන්නේ. පහසුවට දැමීමෙන් අපි ඒ අවස්ථාවේදී අපේ සමබරතාවය රැකගැනීමට ආධාරක පතුල විශාල කරගෙන තියෙනවා. උගලන්ට පැහැදිලි වෙනවා අපි ඉදින්දා ජීවිතය කරනේ ක්‍රියාකාරකම පිළිබඳව විමසලා බැලීමේදී සීරුවෙන් තියන්නේ නැතිව පහසුවෙන් තිබීමෙන් අපේ ආධාරක පතුල විශාල කරගෙන තියෙනවා. ඒ වගේම අපේ සමබරතාවය රැකගෙන තියෙනවා. ඒ වගේම තමයි පුතේ අපි තව ටිකක් පාද දෙකක් ඈත් කරලා අතකුත් බිමින් තියලා තිනවා නම් අපේ ආධාරක පතුල තවත් විශාල වීමක් දක්නට පුළුවන් වෙනවා. එන්නේ ඒ නිසා තමයි පුතේ අපි ක්‍රීඩාවේදී බර එසලීමේ ක්‍රීඩාවකදී බර ඉහළට එසවීමේදී පාද දෙක දෙපසින් තබා ඉදිරියෙන් සහ පසුපසින් තබා අපි කරලා තියන්නේ ආධාරක පතුල විශාල කිරීමක් මගින් සමබරතාවය රැකගෙන තියෙනවා. දැන් ඔබට ආධාරක පතුල විශාල වීම කියලා කියන්නේ මොකද්ද කියලා හඳුනගන්න පුළුවන් වෙන්නේ නැති. ඉන්පසු අපි බලමු හතරවන සාධකය මොකද්ද කියලා. හතරවන සාධකයේදී ශාරීරික අවයව විරුද්ධ දිශාවලට චලනය කිරීම. ශාරීරික අවයව විරුද්ධ දිශාවලට චලනය කිරීම. નિરાයාසයෙන්ම අපිට දකින්න පුළුවන් වෙනවා අපි ඇවිදීමේදී විරුද්ධ පාදයට විරුද්ධ අත ඉදිරියට ගමන් කරනවා. ඊමඟින් අපේ ශරීරයේ සමබරතාවය රැකිලා තියෙනවා. අපිට එතකොට ශාරීරික අවයව විරුද්ධ දිශාවලට චලනය කිරීම කියන දේ මගින් අපේ ඇවිදීම සහ දිවීම වැනි ක්‍රියාකාරකම් අපිට උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. විරුද්ධ අතට විරුද්ධ පාදයේ ගමන් කිරීමෙන් අපේ ශරීරයේ සමබරතාවය අපි රැකගෙන තියෙනවා. ඉන්පසු අපිට අවසාන සාධක වශයෙන් හඳුන්වන්න පුළුවන් බාහිර බලයක් දෙසට ශරීරය නැඹුරු කිරීම. මේ බාහිර බලයක් දෙසේ ශරීරය නැඹුරු කරනවා කියලා කියන්නේ පුතේ බලය එන දිශාවට අපි ශරීරය ගෙන යාමක් සිදු කරනවා. උදාහරණයක් වශයෙන් ගන්න, අපි නෙට්බෝලයක් ඉදිරියට විසිකිරීමේදී අපි පාදයක් ඉදිරියට දබනවා. අපිට බලය යොදන්න සිදුලා තියෙන ඉදිරියට පාදයේ ඉදිරියට තැබීම මගින් අපේ බලය යොමු කරන පැත්තට අපේ පාදයේ ඉදිරියට තියලා අපි ශරීරය නැඹුරු කරනවා. ඒ වගේම පන්දුවක් නෙට්බෝලයක් ඇල්ලීමේදී අපි નિરાයසෙම පාදයක් පසුපසට ගන්නවා. බලය යෙදෙන්නේ අපේ ශරීරය දෙසට. ඒ අවස්ථාවේදී අපි අපේ ශරීරය පසුපසට ගැනීමක් මගින් සමබරතාවය රැක ගන්නවා. 10 ශ්‍රේණියට අදාළව අපට ඉගෙන ගැනීමට තියෙන ගුරුත්ව කේන්ද්‍රය හා සමබරතාවය සාධක විමසා බැලුවට පසුව අපිට 11 ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙනවා පුතේ. ඊළඟ සාධකය ඉරියව් සඳහා බලපාන ඊළඟ ජීවයාන්තර මූලධර්මය වශයෙන් අවස්ථිතිය. අලුත් වචනයක්, මෙය අලුත් විෂ නිර්දේශයට අදාළ වන අලුත් වචනයක්. අපි බලමු දැන් මේ අවස්ථිතිය කියන්නේ මොකද්ද කියලා. අවස්ථිතිය යනු නිශ්චලතාවයේ තිබෙන වස්තුවක් චලනය වීමට හෝ චලනය විමින් තිබෙන වස්තුවක් නතරවීමට දක්වන අකමැත්ත කියලා අපිට හඳුන්වන්න පුළුවන්. නිශ්චලතාවයේ තිබෙන වස්තුවක් චලනය වීමට හෝ චලනය විමින් තිබෙන වස්තුවක් නතරවීමට දක්වන අකමැත්තට අපි අවස්ථිතිය කියලා කියනවා. අපි මේක උදාහරණයක් මගින් පැහැදිලි කරගත්තොත් කිලෝ එකක් බර පෙට්ටියකුත් කිලෝ දහයක් බර පෙට්ටියකුත් තියෙනවා. මේ අවස්ථාවේදී කිලෝ එක පෙට්ටිය අපි යම්කිසි ආයාසයකින් තොරව අපිට ඔසවන්න පුළුවන් වෙනවා. නමුත් කිලෝ දහයි පෙට්ටිය. නමුත් කිලෝ දහයි පෙට්ටිය එසවීමේදී අපි දන්නවා මෙය ටිකක් බරෙන් වැඩි. බරෙන් වැඩි මේක ඔසවන්න අපහසුයි, නැත්තම් අකමැති. අන්න ඒ අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් කිලෝ එකේ පෙට්ටියට වඩා කිලෝග්‍රෑම් දහයි පෙට්ටිය අවස්ථිතිය වැඩි කියලා. අපි මේක ක්‍රීඩාවට සම්බන්ධ කරගත්තොත් පෙරලීගෙන එන ලෙදර් බෝලයකුයි ටෙනිස් බෝලයකුයි ගන්න. මෙහිදී අපිට ලෙදර් බෝලය නවත්වීමට පොඩි අපහසුවක් තියෙනවා. නමුත් ටෙනිස් බෝලය නවත්තන්න හැකියාවක් අපිට තියෙනවා. මේ අවස්ථාවේදී ලෙදර් බෝලයේ අවස්ථිතිය ටෙනිස් බෝලයේ අවස්ථිතියට වඩා වැඩි බවක් අපිට දක්නට තියෙනවා. ඊළඟට ජීව යාන්ත්‍ර මූලධර්ම වලට බලපාන සාධකයේ ලෙස අපිට ගන්න පුළුවන් බලය. අපි බලමු දැන් බලය කියන්නේ මොකද්ද කියලා පොතේ. බලය කියලා කියන්නේ නිශ්චලතාවයේ තිබෙන වස්තුවක් චලනය කිරීමට හෝ චලනය නිශ්චලතාවයේ තිබෙන බලය. අපි දැන් බලමු බලය කියන්නේ මොකද්ද කියලා. නිශ්චලතාවයේ තිබෙන වස්තුවක් චලනය වීමට හෝ චලනය වන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන බලපෑම බලයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අපි හිතමු අපි ගෙදර තියෙන කබඩ් එකක් තල්ලු කරනවා කියලා. නිවසේදී අපිට තියෙන කබඩ් එකක් තල්ලු කරනවා. තල්ලු කිරීමේදී අපි ඒ දෙසට බලයක් යොදනවා. අපි අපිට අවශ්‍ය පැත්තට තල්ලු කරනවා. අන්න ඒ අවස්ථාවේදී අපිට එතන අපි චලිතය වෙනස් කිරීමට හේතු වන බලපෑමක් අපිට දකින්න ඇදීම තල්ලු කිරීම එසවීම ආදී ක්‍රියාවන් වලදී අපිට එතනදී බලය පාවිච්චි කරන එක ගැන දැනගන්න පුළුවන් වෙනවා. උදාහරණයක් වශයෙන් බර එසලීමේදී අපි මුලින්ම ඔසවන බර අපේ ඉන මට්ටමට ලබා ගන්නවා. ඊළඟට අපි මුලින්ම ඒ බර අපේ ඉන මට්ටමට ගන්නවා. ඉන්පසු එය ක්ලියර් කරනවා, නැත්තම් ඉහළට ඔසවීමක් කරනවා. ඒ අවස්ථාවේදී අපි එහි තියෙන චලිත ස්වභාවය වෙනස් කරලා දෙනවා. ඒකට අපිට බලපෑමක් සිද්ධ කරන්න වෙලා තියෙනවා. අන්න ඒ බලපෑම සිද්ධ කරන එකට අපි කරන බලපෑමන අපි බලය කියලා හඳුන්වනවා. උදාහරණයක් වශයෙන් තවත් පැහැදිලි කරගත්තොත් අපි කෙටි දුරදාවිනේදී ආරම්භක පූර්ව මත යොදන බලයෙන් අපි ඉදිරියට තල්ලු වීමක් සිදු කරගන්නවා. ඒ සඳහාත් අපි බලයක් යොදාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් අපිට ලෙහෙසියෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ දිශාවට බෝලය පැමිණෙනකොට අපිට ඒ දිශාවටම අපි පහර එල්ල කරන්නේ නැහැනේ. අපි ඒ අවස්ථාවේදී යම්කිසි පැත්තකට විකට්ටුවෙන් පසුපසට වෙන්න පුළුවන්, විකට්ටුවේ දෙපැත්තට වෙන්න පුළුවන්, අපි පහර එල්ලනවා. ඒ චලිත ස්වභාවය වෙනස් කිරීමට අපි යොදන බලපෑමට අපි කියනවා බලය කියලා. දැන් ඊළඟට බලමු ඉරියව් සඳහා බලපාන ඊළඟ ජීවයාන්ත්‍ර මූලධර්මය ගැන. ඒ තමයි පුතේ බලයේ දිශාව. බලයේ දිශාව ඔයාලා දන්නවා, අපි ඔයාලා දන්නවා බලයට විශාලත්වයක් මෙන්න දිශාවක් තියෙනවා. අපි මේ වෙනකොට විද්‍යාපාඩම් වලදී බලයේ විශාලත්වය දිශාව ගැන හඳුනගෙන තියෙනවා. අපි බෙන්ච් ප්‍රෙස් එක ගමු. බරයිසලීමේ බෙන්ච් ප්‍රෙස් එක ඕගලන් අපේ පෙළපොතේ 11 ශ්‍රේණියේ පෙළපොතේ 3-4 රූපයෙන් අපිට දකින්න පුළුවන් වෙනවා. ඒ ගැන බෙන්ච් ප්‍රෙස් එක ඒ අවස්ථාවේදී අපි එය කිලෝග්‍රෑම් 50ක් බරයි කියලා හිතන්න. ඒක තමයි බලයේ විශාලත්වය. අපි එහෙ ඔසවන්නේ අපේ පපුව මට්ටමින් ඉහළට. ඒ අවස්ථාවේදී ඉහළට එසවීම අපිට දිශාව ලෙස හඳුන්වන්න පුළුවන් වෙන තු උදාහරණයක් මගින් බලයේ දිශාවට අපිට බෙන්ච් ප්‍රෙස් එක යොදා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි පුතේ ඉරියව් සඳහා බලපාන අවසාන සාධකය ලෙස අපිට ගම්මිතාවය හඳුන්වන්න පුළුවන් වෙනවා. ගම්මිතාවය කියලා කියන්නේ චලනය වන වස්තුවක චලිතය නැවැත්වීමට කොතරම් අපහසුද යන්න. චලනය වන වස්තුවක චලිතය නැවැත්වීමට කොතරම් අපහසුද යන්න. මේක අපි උදාහරණයක් මගින් පැහැදිලි කරගත්තොත් සෙමෙන් පෙරළන යගුලියකුයි වේගෙන් පෙරළන යගුලියකුයි අපිට සෙමෙන් පෙරළන යගුලිය යම් කිසි ආකාරයකට නවත්තන්න ලේසි. නමුත් අප වේගෙන් පෙරළන යගුලියකට අපි පොඩ්ඩක් බය හිතෙනවා. නමුත් ඒක අපිට නවත්තන්නත් අපහසු වෙනවා. එතකොට එවිට අපිට දැනගන්න පුළුවන් වෙනවා සෙමෙන් පෙරළන යගුලියකට වඩා වේගෙන් පෙරළන යගුලියේ ගම්මිතාවය වැඩි කියලා. ක්‍රිකට් ක්‍රීඩකේ තමා වෙත එන පන්දුවක් ඇල්ලීමේදී පන්දුවේ චලිතය නතර කරවීමට අපි පන්දුව සඳහා දෑතින් බලයක් යොදනවා. අන්න ඒ වෙලේට පන්දුවේ ප්‍රවේගය ශූන්‍ය වෙලා අපිට ක්‍රිකට් ඒ නිසා පන්දුවේ ප්‍රවේගය ශූන්‍ය වෙලා ගම්මිතාවේ ශූන්‍ය වෙලා ඒ චලිතය නැවතීමකින් අපිට පන්දුව අල්ලා ගැනීමට හැකි වෙනවා. අපි දැන් කතා කරා පුතේ මේ පාඩම තුලින් ඉරියව් සඳහා බලපාන ජීවාන්තර මූලධර්ම පහ. අපි දැන් කතා කරා පුතේ ඉරියව් සඳහා බලපාන ජීවාන්තර මූලධර්ම වලින් හයක් පිළිබඳව. ඒව තමයි ගුරුත්ව කේන්ද්‍රය, සමබරතාවය, අවස්ථිතිය, බලය, බලයේ දිශාව සහ ගම්මිතාවය කියලා අපි උදාහරණමකින් පැහැදිලි කරගත්තා. දැන් අපි බලමු මේ දේවල් අපි කොහොමද අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු සඳහා යොදාගන්නේ කියලා. ජීවාන්තර මූලධර්ම වලට අනුව ඉරියව් පවත්වා ගැනීමේදී අපි ප්‍රධාන වශයෙන් පවත්වන ඉරියව්වක් තමයි සිට ගැනීම. අපිට පුද්ගලයෙකු සිටින අවස්ථාවේදී ඔහුගේ ශරීර ස්වභාවය කෙසේදයි පැවසුවොත් අපිට කියන්න පුළුවන් ඉදිරිය බලාගෙන සිටිය යුතුයි, උරහිස මදක් පසුපසට නැඹරිව තිබිය යුතුයි, කශේරුකාව නැත්තම් කොඳුනාරටිය ඍජු රේඛාවක පැවතිය යුතුයි, පාද පොළොවට සමාන්තරව තැබිය යුතුයි, අත් ශරීරයේ දෙපස පිහිටවා ගත යුතුයි කියලා. අපිට මෙය රූප සටහනක් ඇඳලා පැහැදිලි කරන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී සිටගෙන සිටීමේ ඉරියව්වේදී ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරන්න ඕන සාධකය තමයි කශේරුකාව, කොඳුනාරටිය කෙලින් තිබිය යුතුයි, ශරීරයේ බර පාදවලට සමානව ගමන් කර යුතුයි. මෙය තමයි සිටගෙන සිටීමේ ප්‍රධානම ඉරියව්ව වෙන්නේ. අපි එතකොට එදින්දා ජීවිතයේ අපිට දකින්න පුළුවන් වෙනවා අපි පිසීමේ ක්‍රියාකාරකම් කරන විට, නැතිනම් දේශනයක් පැවැත්වීමේදී වුණත් අපිට සිට ගැනීම ඉරියව ප්‍රදර්ශනය කරන්න වෙනවා. අන්නේ අවස්ථාවේදී අපි පවත්වා ගන්න ඕන අපේ ඒ අපි දැන් ඉගෙනගත්ත ඍජු කාය විලාසයක් පවත්වා ගැනීම, දියත් සිරුර දෙපසින් තබා ගැනීම, ශරීරයේ බර පාද දෙකටම යොමු වෙනසේ සිට ගැනීම කරන්න ඕනේ. ඒ වගේම ඊළඟට අපි දක්වන ඉරියව්වක් තමයි හිඳ ගැනීම ඉරියව්. හිඳ ගැනීමේදීත් අපි ඉදිරිය බලා ගන්න ඕනේ. අපේ ශරීරයේ පිටිපස නැතිනම් කශේරුකාව තියෙන ශරීරයේ පිටිපස හොඳින් පුටුවෙන්දට හේත් වෙලා එය ත්‍රිජු රේඛාවක පැවතිය යුතුයි. අපේ ඉන ප්‍රදේශය, ඒ වගේම දනහිස් අංශක 90ට නැමී තිබෙන්න ඕන. අත් පුටුවෙන්ද මත හෝ කලවා මත තබා ගන්න ඕනේ. මේ ආකාරයට අපිට ඉසීම විශේෂයෙන්ම පාද පොළවේ ස්පර්ශ වී තිබිය යුතුයි. මේ ආකාරයෙන් අපිට හිඳ ගැනීමේ නිවරදි ඉරියව්වක් පෙන්වීමට හැකි වෙනවා. මෙවැනි ඉරියව් පවත්වා ගන්නකොට අපි කතා කරා නිවරදි ඉරියව්වක් කියන්නේ මොකද්ද කියලා. ඒකෙදි අපි විශාල වශයෙන් කතා කරා එයට බලපාන අපි ශරීරයේ පවත්වා ගන්න ඕන ආකාරය. මෙහෙම පවත්වා ගත්තොත් අපිට පුළුවන් වෙනවා ශරීරයට ඇතිවන පීඩනය අවම කරගන්න, මාංශපේශී වේදනාව අඩු කරගන්න, ප්‍රසන්න පෙනුමක් ලබා ගන්න, දීර්ඝකාලීන ක්‍රියාකාරකම් වල යෙදෙන්න පුළුවන් වෙනවා අපි මේ නිවරදි ඉරියව් පවත්වා ගැනීම තුලින්. ඒ වගේම අපි අවධානය යොමු කරන්න ඕනේ ඉඳ ගැනීමේදී. මේසයක් මත හිඳ ගැනීමේදී මේසයත් අපි අතර මීටර් සෙන්ටිමීටර් මේසයත් අපිත් අතර සෙන්ටිමීටර් 20ක පරතරයක් තියෙන්න ඕන කියලා. රතයක් පදවන විට වුණත් අත් දෙක මදක් නැමිලා තියෙන්න ඕන. හොඳින් අපි පුටුවට හේත් වෙලා ඉන්න ඕන. සැහැල්ලුව අපි ඒ කටයුත්තට සූදානම් වෙන්න ඕන. මේ දවස්වල අපි මේ වසංගතයත් එක්ක අපි වැඩි වශයෙන්ම ඔන්ලයින් ක්‍රමයට නැත්නම් අන්තර්ජාලය මගින් ඉගෙනීම් කටයුතු සිදු කරනවා. ඒ අවස්ථාවේදී අප ඉදිරියේ තියෙන පරිගණකයට වඩා කුඩා ප්‍රමාණයක් යම් කිසි සෙන්ටිමී අඟලක් පමණ උඩින් තමයි අපේ ඇස් මට්ටම තියෙන්න ඕන ඒ තියෙන තිරයට අදාළව. රයිට්. අපි අවසන් වශයෙන් බලමු වැතිරීම. අපි ඊළඟට බලමු වැතිරීම කොයි ආකාරයටද කරන්න කියලා. වැතිරීමේදීත් අපි එක එක ආකාරයට වැතිරීම සිදු කරන්න පුළුවන්. අපේ හතර ශ්‍රේණියේදී ඉගෙනගත්ත වැතිරීමේ එක් එක් ආකාර. වම් ඇලයට වැතිරීම, දකුණු ඇලයට වැතිරීම, මුණින් අතට වැතිරීම, උඩුබලි අතට වැතිරීම, අකුස් වැතිරීම. මෙන්න මේ සියලු අවස්ථාවලදී අපේ ශරීරයේ කශේරුකාව ඍජු රේඛාවක තියෙන්න ඕන. මෙහිදී කිසිම ආකාරයකින් ශ්වසන මාර්ගයේ අවහිරතා ඇති නොවෙන්න ඕනේ. අපේ සංසරණ ක්‍රියාවලයට බාධාවක් නොවෙන්න ඕන. කායික කොටස්වලට වේදනාවක් ඇති නොවෙන්න ඕන. ඒ වගේම අපි වැතිරීමට ගන්නා පෘෂ්ඨය සිතිරස් සමතලා ඊතරම් මෘදු නොවන කොඳුවට පෙළට හා පේශිවලට ආබාධ නොවන එකක් වෙන්න ඕන. ඒ වගේම තමයි කොඳු ඇට පෙළෙහි වක්‍රතාවන්ට හා පේශිවලට හානියක් නොවනසේ වැතිරීමටත් අපි වග බලා ගන්න ඕන වෙනවා. ඒ වගේම තමයි පුතේ අපි අද කතා කරනවා. ඊ අපි කතා කරේ ඇවිදීම. ඊ අපි කතා කරේ සිට ගැනීම, හිඳ ගැනීම සහ වැතිරීමේදී අපි ඉරියව් පවත්වා ගන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු ගති ඉරියව් වන ඇවිදීමේදී, දිවීමේදී හා පැනීමේදී අපේ ශරීරය පවත්වා ගන්නේ කොහොමද කියලා. ඇවිදීමේදී අපි ඉගෙන ගත්ත විරුද්ධ අතට විරුද්ධ පාදයේ ඉදිරියට ගමන් කරනවා කියලා. විරුද්ධ අතට විරුද්ධ පාදයේ ඉදිරියට ගමන් කරනවා කියලා අපි දැනගත්තා. ඒ වගේම තමයි පුතා අපි රේඛාවක් ඇන්දොත්, පොළවේ රේඛාවක් ඇන්දොත්, ඒ රේඛාව දෙපස පාද තබා පාද කෙලින් තබා රේඛාව දෙපස පාද කෙලින් තබා ඇවිදින්න ඕන. දිවීම ගත්තොත් දිවීමේදී අපි දන්නවා එක් අවස්ථාවක පාද දෙකම පොළවෙන් ගුවන් ගතවන අවස්ථාවක් තියෙනවා කියලා. අපි දන්නවා දිවීමේදී එක් අවස්ථාවක පාද දෙකම පොළවෙන් ගුවන් ගතවන අවස්ථාවක් තිබෙනවා කියලා. ඒ අවස්ථාවේදීත් විරුද්ධ අතට විරුද්ධ පාදයේ ඉදිරියට චලන වීමක් දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම දෑත් අංශක 90ට නමලා ඉදිරියට හා පසුපසට පද්දන්න ඕනේ. ඒ වගේම තමයි පුතේ දිවීමේදී අපේ ශරීරය 11 ශ්‍රේණියේ 3-6 රූපයෙන් පැහැදිලිව අපේ ශරීරයේ ඍජු රේඛාවක පවත්වගෙන තියෙන ආකාරය 3-6 රූපයෙන් හොඳින් පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. ඉන්පසු අපි පැනීම හා විසිකිරීමේදී මේ නිවරදි ඉරියව් පවත්වා ගන්නේ නැතිනම් අපි ඉගෙනගත්ත ජීවයාන්තර මූලධර්ම කොයි ආකාරයටද තබා ගන්න ඕනේ කියලා අපි දැන් සලකලා බලමු. පැනීමේදී පුතා අපි පැනීමට ගුවන්නට අපි මුදා හැරෙනවා. ගුවන්නට අපි ගුවන් ගත වෙනවා. පැනීමකදී හෝ විසිකිරීමදී හෝ යම් වස්තුව හෝ පුද්ගලයාගේ ශරීරය ගුවන් ගත වීමක් දකින්න තියෙනවා. පැනීමකදී හෝ විසිකිරීමේදී ශරීරය හෝ වස්තුව ගුවන් ගත වීමක් දකින්න පුළුවන් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී අපි යන පාර, අපේ ශරීරය ගමන් කරන මාර්ගයට අපි කියනවා අපි ඒ මිනිස්යා පුද්ගලයාගේ ශරීරය හෝ වස්තුව ප්‍රක්ෂේපණය කරනවා කියනවා ගමන් කරන මාර්ගයට. ඒ වගේම ඒ ප්‍රක්ෂේපණයට පාදක වෙච්ච වස්තුව හෝ පුද්ගලයා ප්‍රක්ෂිප්තයක් බවට පත් වෙනවා. උසපැනීමක් ගත්තොත් උසපැනීමේ ගමන් මාර්ගය ප්‍රක්ෂේපණය කියලා හඳුන්වන්න පුළුවන්. පුද්ගලයා ප්‍රක්ෂිප්තයක් බවට පත් වෙනවා. යගුලිය හෝ කවපෙත්ත දැමීමකදී හෝ විසිකිරීමකදී යගුලිය ප්‍රක්ෂිප්තයක් බවට පත්වන විට යගුලිය ගමන් ගන්නා මාර්ගය ප්‍රක්ෂේපණයක් බවට හඳුන්වලා දෙන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි බලමු දැන් පුතේ මේ ක්‍රීඩකයෙකුගේ පණුන් ලබන උස හෝ දුර කෙරෙහි බලපාන සාධක මොනවාද කියලා. ඒකට බලපාන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. නික්මීමේ වේගය, අපි නික්මින වේගය, අපි පොළොව මත ඇති කරන බලය, කොයිතරම් බලයක් ඇති කරලාද අපි නික්මුනේ කියන එක. ඊළඟට මාතා දෙවණියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් නික්මීමේ කෝණය, මොන වගේ කෝණකින්ද අපි නික්මුනේ. ඊළඟට ඉන්පසු අපිට හඳුන්වලා දෙන්න පුළුවන් නික්මීමේ උස. එහෙනම් ක්‍රීඩකයෙකුගේ පණ ලබන උස හෝ දුර කෙරෙහි බලපාන සාධක වෙන්නේ නික්මීමේ වේගය, නික්මීමේ කෝණය සහ නික්මීමේ උස. ඊළඟට අපි බලමු විසිකිරීමේදී හෝ ගුවනට උදාහරණ ක්‍රීඩා උපකරණයක් ගමන් කරන දුර කෙරෙහි බලපාන සාධක මොනවද කියලා. මුදා හැරීමේ වේගය, ඒ වගේම මුදා හැරීමේ කෝණය සහ මුදා හැරීමේ උස අපිට හඳුන්වලා දෙන්න පුළුවන් වෙනවා. ඒ තුනම හරියාකාරව සිද්ධ වුණොත් තමයි අපිට වැඩිපුර දක්ෂතා දක්වන්න පුළුවන් වෙන්නේ. මුදා හැරීමේ වේගය, මුදා හැරීමේ කෝණය සහ මුදා හැරීමේ උස මත අපේ උපකරණ විසිකිරීමේ දුර සඳහා බලපානවා. අවසාන වශයෙන් පුතා අපි පාදමේදී සාකච්ඡා කරපු දේ නැවතත් අපි මෙනෙහි කරලා බලමු. අපි අද කතා කරා ඉරියව්වක් යනු කුමක්ද, ඉරියව් බෙදෙන ප්‍රධාන කොටස් දෙක මොනවද, ඉරියව් සඳහා බලපාන ජීවයාන්ත්‍ර මූලධර්ම හයක් ගැන කතා කරා. ඒ හයට අපි කියන්න පුළුවන් ගුරුත්ව කේන්ද්‍රය, සමබරතාවය, අවස්ථිතිය, බලය, බලයේ දිශාව සහ ගම්මිතාවය. ඉන්පසු අපි වට බලපාන උදාහරණ සහ බලපාන සාධක ගැන කතා කරා. අපි දින්දා ජීවිතයේදී පවත්වා ගන්න ඉරියව්, ගතික සහ ස්ථිතික ඉරියව් කොයි ආකාරයටද පවත්වා ගන්න ඕනි කියලා කතා කරා. මං හිතනවා මේ පාඩම තුළින් ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඇති කොයි ආකාරයටද එදිනෙදා පවත්වන ඉරියව් සඳහා ජීවයාන්ත්‍ර මූලධර්ම වැදගත් වෙන්නේ. නිවරදි ඉරියව් පවත්වා ගැනීම තුළින් අපිට වඩාත් ඵලදායී වූ සහ විශිෂ්ට දක්ෂතා දක්වන්න පුළුවන් වන බවත් මේ පාඩම තුළින් ඔබ හදාරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මෙවර උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන දුවදරුවන් මේ පාඩම ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. මේ අපේ විෂය නිර්දේශයට අලුතින් එකතුණු පාඩමක්. ඒවට බලපාන සාධක සහ උදාහරණ මගින් කෙටි ප්‍රශ්න පත්‍රයේ කොයි ආකාරයක හෝ ප්‍රශ්නයක් පැන නැගුණොත් මේ පාඩම හොඳින් අධ්‍යයනය කිරීමෙන් සහ මාගේ අද පාඩම සාකච්ඡා කිරීම මගින් යම්කිසි ප්‍රයෝජනයක් ගන්නට ඇතැයි මම විශ්වාස කරනවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මාගේ පාඩම නිමා කරනවා. ස්තුතියි.
එතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල මධ්‍යම විද්‍යාලයේ වාසනා ඩිසිල්වා ගුරු මෑණියන්.
ඌවේ ගුරු කෙතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.